රජරට ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන සමග සම්බන්ධ වෙන ආදරණීය දරුවනි, අද අපි ඔබ සමග සාකච්ඡා කරන්නේ බුද්ධ ධර්මයේ විෂයට අදාළ පාඩම. 11 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ 18 වන පාඩම හෙළබදු කලාවේ අසිරිය. මෙන්න මේ තේමාව සමගින් තිබෙන පාඩම මේ ඉදිරි කාල පරිච්ඡේදය තුල ඔබ සමග සාකච්ඡා කරන්නයි මගේ මේ වෑයම. ඊට පෙර අපේ දරුවන්ට පුංචි ආවර්ජනයක් සිද්ධ කරන්න මං කල්පනා කළා. දරුවනේ 10 පන්තිය 10 ශ්‍රේණියේ බුද්ධ ධර්ම විෂය ඉගෙන ගැනීමේදී පසුගිය වසරේදී අපේ දරුවන්ට මතක ඇති ඒ 10 ශ්‍රේණියේ 20 වෙනි පාඩම බුද්ධ ධර්මයේ පෙළපොතේ 20 වන පාඩම හෙළ කලාවන් සුරකිමු. මෙන්න මේ 10 ශ්‍රේණියේ 20 වන පාඩමත් 11 ශ්‍රේණිය බුද්ධ ධර්මයේ පෙළපොතේ 18 වන පාඩමත් මේ පාඩම් දෙක ඒකාබද්ධතාවයකින් යුක්තව ඉගෙන ගත යුතු අධ්‍යයනය කරගත යුතු පාඩම් දෙකක්. හේතුව එකම තේමාවේ මුල් අවස්ථාව සහ පසු අවස්ථාව වශයෙන් අවුරුදු දෙකකට ශ්‍රේණි දෙකකදී අපේ දරුවන්ට මේ පාඩම උගන්වනු ලබනවා. හෙළ කලාවන් කියලා කියන්නේ දරුවනේ, ඔයාලා අපි දන්නවා ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවනවා. ඒ මහින්දාගමනයේ සුවිශේෂී ප්‍රතිඵලයක් තමයි උඳුවප්පුර 15 පොහොය දිනේදී ලංකාවට ජයශ්‍රී මහබෝධිය රැගෙන වැඩම කරවන සංගමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේගේ ආගමනය හෙවත් දුමින්දාගමනයේ සිදුවීම. මෙන්න මේ දුමින්දාගමනය සිදුවීමත් සමග ඔයාලා මේ වන විටත් ඉගෙනගෙන තිබෙනවා ශ්‍රේණි 18ක ශිල්පීන් ලංකාවට පැමිණෙනවා. අනේ ශ්‍රේණි 18ක ශිල්පීන් අතර කලා ශිල්පීන් රාශියක් සිටි බව අපි හඳුනාගෙන තිබෙනවා. මෙන්න මේ කලා ශිල්පීන් අතර ගෘහ නිර්මාණ ශිල්පීන්, වාස්තු විද්‍යාත්මක ශිල්පීන්, මූර්ති ශිල්පීන්, කැටයම් ශිල්පීන්, ඒ වගේම චිත්‍ර ශිල්පීන්, මේ ආදී විවිධ කලාවට අයිති ඉසව් ඉගෙනගත්ත, ඒ ඉසව් ඉදිරියට පවත්වාගෙන ගිය ශිල්පීන් රාශියක් පැමිණි බව සඳහන් වෙනවා. අන්න ඒ ශිල්පීන් මූලික කොටගෙන තමයි මහින්දාගමනයෙන් ලැබුණු බුදුදහම ආභාසය කරගෙන අපේ රටේ බෞද්ධ කලා සම්ප්‍රදායක් බිහි වුණා. අන්නේ බෞද්ධ කලා සම්ප්‍රදාය තමයි දරුවනේ හෙළබදු කලාව ලෙස අපි හඳුනගන්නේ. මේ හෙළබදු කලාව ගැන සාකච්ඡා කරනකොට අපිට නූතන ලෝකය තුල අපේ රටෙන් දායාද කරන්න පුළුවන් ප්‍රධානම දායාදයේ උරුමය, ලෝකයට කියාපාන්නට පුළුවන්, ලෝකයට ලබා දෙන්න පුළුවන් උරුමය ලෙස අපි මෙන්න මේ හෙළබදු කලාව හඳුනගෙන තිබෙනවා. අන්න ඒ අසිරිමත් වූ හෙළබදු කලාව පිළිබඳව තමයි අද දවසේ මා විසින් ඔබව දැනුම්වත් කරන්න සූදානම් වන්නේ. දරුවනේ, 10 ශ්‍රේණියේ පාඩම පිළිබඳව පුංචි මතක් කිරීමක් කරමින්ම පාඩමට ප්‍රවේශය සකසා ගනිමු. විශේෂයෙන්ම 10 ශ්‍රේණියේදී අපේ දරුවෝ ඉගෙන ගත්තා ස්තූපය පිළිබඳව. අපි කියන්නේ චෛත්‍ය. මෙන්න මේ ස්තූපය සහ ස්තූප වර්ග නැත්නම් ස්තූප ආකෘති, ඒ යටතේ ඝණ්ඨාකාර, ගඨාකාර, බුබුලාකාර, ධාන්‍යාකාර, පත්මාකාර සහ ආමලකාකාර වශයෙන් ස්තූප ආකෘති 6ක් අධ්‍යයනය කළා. ඒත් එක්කම ස්තූපයේ ප්‍රධාන අංග, ඒ යටතේ ප්‍රධානාංග 6ක් අපේ දරුවෝ ඉගෙන ගත්තා. එහි මතක් කිරීමක් කරනවා නම් ස්තූපයේ ඉහළ සිට පහළ දක්වා, එහෙම නැත්නම් ඔබගේ පහසුව සඳහා පහළ සිට ඉහළ දක්වා මේ කුමන ස්ථානයක සිට හෝ ඒ ආකෘති පිළිවෙලින් හඳුනාගත යුතුයි. ඒ අනුව පහළ සිට ඉහළට මේ ස්තූපයේ ආකෘතිය මම මෙහෙම විස්තර කරන්න නැත්නම් නම් කරන්න. තුන්මහල් පේසාව, ඊට පෙර පාදම, පළමුවෙම තියෙන ස්තූපේ පාදම, පාදමෙන් පස්සේ තුන්මහල් පේසාව, ඊළඟ ගර්භය, සතරස් කොටුව, දේවතා කොටුව, කොත් කැරැල්ල, චූඩා මාණික්ය. මෙන්න මේ යටතේ තමයි ස්තූප හඳුනාගත්තේ. එත් එක්කම ස්තූපය ආරක්ෂා කිරීම සඳහා විශේෂයෙන්ම කුඩා ස්තූප ආරක්ෂා කිරීම සඳහා අතීත නිර්මාණ ශිල්පීන් නිර්මාණය කළ වටදාගේ හෙවත් චේතියගර, ඒ යටතේ වටදාගය නිර්මාණය කළ අපේ කලා ශිල්පීන් අනුරාධපුර සහ පොළොන්නරුව යුගවලදී, ඒ යටතේ මැදිරිගිරිය වටදාගය, එවැගේම පොළොන්නරුව වටදාගය, මේ ආදී වශයෙන් අපිට සුවිශේෂී කලාත්මක වටදාගෙවල් කිහිපයක් හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒත් එක්කම වාහල්කඩ ස්තූපේ ප්‍රධාන මහා ස්තූපවල සුවිශේෂී ස්තූපවල හතර කොණි ඉදිකරන්නට යෙදුණු නිර්මාණය, ඒ පිළිබඳව දැන් පුංචි මතක් කිරීමක් කරේ. ඒ වාහල්කඩ හඳුන්වන තව නමක් තමයි පුතේ ආයකය කියලා කියන්නේ. හොඳයි. ඒත් එක්කම ඒ කලා සම්ප්‍රදායෙම තව නිර්මාණ කොට්ටාසයක් ලෙස බෝධිය ආරක්ෂාව සඳහා නිර්මාණය කළ බෝධිගරය අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල්ලක්ගම කියන ස්ථානයෙන් තමයි, විශේෂයෙන්ම නිල්ලක්ගම කියන ස්ථානයෙන් තමයි අපි මේ සාකච්ඡා කරන සුවිශේෂී පැරණි ඉපැරණි බෝධිගරය අපිට හඳුනා ගන්නට පුළුවන්කම, දැක ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒත් එක්කම මේ කලා නිර්මාණවල තව සුවිශේෂී ඉසව්වක් තමයි පිය ගැටපෙළ හෙවත් පඩිපෙළ. එතන පිය ගැටපෙළ ආශ්‍රය කරගෙන සඳගඩ පහන, ඒ වගේම මුරගල්, ඒ වගේම කොරවක්ගල්, ඒ වගේම පිය ගැටපෙළ අතර තිබෙන බහිරව රූප, ලියවැල්, කැටයම්, මේ ආදී කලා නිර්මාණ රාශියක් අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ පිළිබඳව අපේ දරුවන්ට පුංචි මතකයක් තමයි ලැබලා දුන්නේ. ඒත් එක්කම 10 පන්තියේදී ඔයාලා විශේෂයෙන් ඉගෙන ගත්ත නැවත අනුරාධපුර යුගයේ සහ පොළොන්නරුව යුගයේ චිත්‍ර ශිල්පය පිළිබඳව. එතකොට අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ චිත්‍ර ශිල්පය ගැන සාකච්ඡා කරනකොට අපේ දරුවෝ ඔබට මතක ඇති අනුරාධපුර යුගයේ චිත්‍ර දක්නට ලැබෙන ප්‍රධාන ස්ථාන දෙකක්. ඒ තමයි සීගිරියේ ආලකමන්දාව සහ හිඳගල විහාරස්ථානයේ අනුරාධපුර යුගයට අයිති චිත්‍ර තිබුණු බව හඳුනාගත්තා. ඒත් එක්කම පොළොන්නරුව යුගයට අයිති චිත්‍ර තිබුණු ප්‍රධානම ස්ථාන තමයි මහියංගන ස්තූපයේ ගර්භය, ඒ වගේම දිඹුලාගල ලෙන්වල ඇති චිත්‍ර, ඒ වගේම පොළොන්නරුව තිවංක පිළිමගේ ඇති චිත්‍ර. මෙන්න මේ ආදී වශයෙන් තමයි 10 ශ්‍රේණියේදී හෙළ කලාවන් පිළිබඳව ඔබ අධ්‍යයනය කළේ. ඒ ආවර්ජනය සමගින් අපි දැන් යමු වෙමු 11 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ 18 වන පාඩමට. අද දවසේ දරුවනේ අපේ මූලික තේමාව තමයි බුදු පිළිම පිළිබඳව. ඒ වගේම බුදු පිළිම සම්බන්ධව ආසන, ඒ වගේම බුදු පිළිම සම්බන්ධව මුද්‍රා, ඒත් එක්කම බුද්ධ ප්‍රතිමා තැන්පත් කරන්නට යෙදුණු ගෘහයන් හෙවත් බුදුගේ බුදු කුටි සම්බන්ධව සාකච්ඡා කිරීම සහ මහනුවර යුගයේ සහ නූතන යුගයේ චිත්‍ර ශිල්පීන් සහ චිත්‍ර ශිල්පය පිළිබඳව මූලික අධ්‍යයනයක් හඳුනා ගැනීමක් සිද්ධ කර ගැනීම. හොඳයි පුතේ, එහෙමනම් 125 වන පිටුව දැන් ඔයාලා සූදානම් වෙලා ඉන්නේ. අපි මුලින්ම මේ බුදු පිළිමේ ඉතිහාසය පිළිබඳව හඳුනාගත යුතුයි. පුතේ, ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ. ඒ ලෞතර බුදුහාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේට තිබුණු ගෞරවය නිසා අපි හඳුනාගෙන තිබෙනවා, අපි ඉගෙනගෙන තිබෙනවා එකල බුද්ධ ප්‍රතිමා නිර්මාණයක් සිදු නොකළ බව. හේතුව උත්තරීතර මිනිසෙක් වන බුදුරජාණන් වහන්සේගේ රූපය කෙලෙස් සහිත කලා ශිල්පයක් විසින් නිර්මාණය කිරීම බුදුරජාණන් වහන්සේට සිදු කරන අගෞරවයක් ලෙස තමයි එදා කලා ශිල්පීන් විශ්වාස කළේ. ඒ නිසා අපිට මුල් කාලයේදී මුල් කාලවකවානුවේදී විශේෂයෙන්ම බුදුහාමුදුරුව වෙනුවට වන්දනාමාන කරන්නට යෙදුණු සංකේත කිහිපයක් හමු වෙනවා. ඔයාලට මතක ඇති ආනන්ද හාමුදුරුව සැවැත් නුවර ජේතවනාරාමී ඉදිරිපිට බෝධියක් ඇසතු බෝධියක් රෝපණය කළා. ඇයි මේ ඇසතු බෝධිය හඳුන්වන්නේ ආනන්ද බෝධිය කියලා? මේ ආනන්ද බෝධිය රෝපණය කරන්නෙම බුදුහාමුදුරුවෝ නැති වෙලාවට බුදුහාමුදුරුවෝ වෙනුවට සැදැහැවතුන්ට වන්දනාමාන කිරීමට. එහෙමනම් පැහැදිලි නේද? බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මූලික වශයෙන් බෝධිය වන්දනාවට පත් කළා. ඒත් එකම තමයි අපිට හමු වෙනවා වජ්‍රාසනය. පුතේ වජ්‍රාසනය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ පළවෙනි ධර්ම දේශනාව, එහෙම නැත්නම් ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව හෙවත් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව බරණසි ඉසිපදන මිගදායේදී දේශනා කළ මොහොතේදී වැඩ සිටිය ආසනය. මේක හඳුන්වන්නේ වජ්‍රාසනය කියලා. අන්න ඒ වජ්‍රාසනය නිර්මාණය කරලා ඒ වජ්‍රාසනයට වන්දනා කරනවා බුදුහාමුදුරුව වෙනුවෙන්. ඒත් එක්කම පත්මය, පියුම, නෙළුම ලෞතර බුදුරජාණන් වහන්සේ පත්මාකාර ජීවිතයක් ගත කළ බව ඔබ අපි හඳුනගෙන තිබෙනවා අපේ මේ පාඩම්වලදී. අන්න ඒ පියුමට උපමා කළ ජීවිතයක් ගත කළ සුවිශේෂී උත්තරීතර මිනිසෙක් නිසා වෙනසා පිරිසිදු කෙලෙස් සහිත භාවයෙන් තොර වූ නිසා, කෙලෙස් රහිත මිනිසෙක් වූ නිසා, උත්තරීතර මිනිසෙක් වූ නිසා බුදුහාමුදුරුව වෙනුවට පත්මය හෙවත් පියුම වන්දනා කරන්නට යෙදෙනවා. එවැගේම තමයි බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල. දැන් අපේ රටේ උනත් සමනල කෝට පර්වතයේ මුදුනේ තියෙන්නේ මොකද්ද? සිරිපතුල. සිරිපාදය නම කියලා කියන්නේ. අන්න ඒ සිරිපතුල වන්දනා කළා බුදුහාමුදුරුව වෙනුවට. ඒත් එකම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකේතවත් කරන ධර්ම චක්‍රය. එතකොට මෙන්න මේ ධර්ම චක්‍රය පූජනීයත්වයට පත් කළා, පූජාවට පත් කළා, වන්දනාවට පත් කළා බුදුහාමුදුරුව වෙනුවට. ඒත් එක්කම තමයි බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේ, ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නට යෙදුණු ස්තූපය, චෛත්‍ය බුදුහාමුදුරුව වෙනුවෙන් වන්දනාවට පත් කළා. මෙන්න මේ ආදී ලෙසින් බුදුහාමුදුරුව වෙනුවට වන්දනා කළ, පූජනීයත්වයට පත් කළ සංකේත කිහිපයක් අපිට හමු වුණා. නැවත මතක් කළොත් බෝධිය, වජ්‍රාසනය, පත්මය, සිරිපතුල, ධර්මචක්‍රය හා ස්තූපය. ඊළඟට පුතේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ප්‍රතිමාවක් මේ ලෝකේ පළමු වරට නිර්මාණය කිරීම පිළිබඳව විවිධ මතිමතාන්තර තිබෙනවා. ඒ කෙසේ වුවත් තහවුරු කරගත හැකි මට්ටමේ පළවෙනි බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කළ බවට අපිට හමුවන්නේ ක්‍රිස්තු වර්ෂ පළවන සියවසේදී ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ, උතුරු ප්‍රදේශයේ රජකම් කළ, චීන දේශයෙන් චීන ඒ ප්‍රදේශවලින් ඉන්දියාවට පැමිණිලා කුසාන වංශික රාජවංශයට අයිති කනිෂ්ක මහරජතුමා තමයි. ඒ රජතුමාගේ කාලයේදී තමයි එක්තරා කාසියක එක පැත්තක බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කළ බවට අපිට පිළිගත හැකි සාධකයක් හමුවන්නේ. එතකොට ගන්ධාර දේශයෙන් හමුණු මෙන්න මේ කාසිය එක පැත්තක බුද්ධ ප්‍රතිමාවකුත්, ඒ කාසිය අනිත් පැත්තේ ධාතු කරඬුවකුත් තිබුණු බව හඳුනාගෙන තිබෙනවා. එහෙමනම් පළවෙනි පිළිගත හැකි පුරාවිද්‍යාත්මක සාධක අනුව බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කළේ කනිෂ්ක රජතුමාගේ කාලයේදී බව අපි පළමුවෙන්ම හඳුනාගෙන තිබෙන්නට ඕනේ. ඒත් එකම අපේ මහාවංශයේ එක්තරා අවස්ථාවක සම්බන්ධ සඳහන් වෙනවා මේ බුද්ධ ප්‍රතිමාවක් ලංකාවේ සෙල්මුවා බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරපු බව ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ. ඒ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළාට ඒ ආසන්න කලවක වන්නේ. හැබැයි එවැනි බුද්ධ ප්‍රතිමාවක් තවමත් අපිට නිශ්චිතව දැකගත හැකි බවක් පෙනෙන්නට නැති නිසා එය මතයක් වශයෙන් පුරා වෘත්තයක් වශයෙන් සඳහන් වෙනවා. නමුත් ඒ මතය අපි හඳුනගෙන තියා ගැනීම ගොඩක් වැදගත් වෙනවා මේ සම්බන්ධව ප්‍රශ්නයකට පිළිතුරක් ගොනු කිරීමේදී. හොඳයි. ඒ බුද්ධ ප්‍රතිමාවේ ඉතිහාසය පිළිබඳව එසේ අපි හඳුනාගෙන ඉන් අනතුරුව යොමු වෙනවා දරුවනේ අපි බුදු පිළිම වර්ග පිළිබඳව. එහෙම නැත්නම් බුදු පිළිම මොනවද කියලා හඳුනා ගැනීමට. හොඳයි. එහෙමනම් අපි මේ වෙනකොට ඔයාලා පුතේ පෙළ පොතේ 126 වන පිටුවට අවධානය යොමු කරමු. 126 වන පිටුවට අවධානය යොමු කරමින් අපි ඉදිරියට පාඩම සාකච්ඡා කරමු. ඊළඟට දැන් අපි අවධානය යොමු කරනවා බුදු පිළිම වර්ග. එතකොට බුදු පිළිමේ ඉරියව්ව අනුව වර්ග කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම බුදුහාඳුරගේ වැඩ සිටින සිටගෙන සිටින ඉරියව්වෙන් නිර්මාණය කරව බුද්ධ ප්‍රතිමා හිටි පිළිම ලෙස, බුදුහාමුදුරුව වාඩි වී සිටින ඉරියව්වෙන් සිටින බුද්ධ ප්‍රතිමා හිඳි පිළිම ලෙසත්, ඒ වගේම බුදුහාමුදුරුව සැතපෙන ඉරියව්වෙන් වැඩ සිටින බුද්ධ ප්‍රතිමා ඔත් පිළිම හෙවත් සැතපෙන පිළිම ලෙසත්, බුදුහාමුදුරුව සක්මන් කරන ඉරියව්වෙන් යුක්ත බුද්ධ ප්‍රතිමා චංකමන පිළිම ලෙසත් අපි හඳුනා ගන්නවා. එතනදී වැඩ සිටින ඉරියව්වෙන් වාඩි වී සිටින ඉරියව්වෙන් යුක්ත සුවිශේෂී ඉපරිණි බුද්ධ ප්‍රතිමා ලෙස තොලුවිල බුද්ධ ප්‍රතිමාව, අනුරාධපුරයේ සුප්‍රසිද්ධ සමාධි බුද්ධ ප්‍රතිමාව, එවැගේම පොළොන්නරු ගල් විහාරයේ ඇති බුද්ධ ප්‍රතිමා හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒත් එක්කම සිටගෙන සිටින ඉරියව්වෙන් යුක්ත බුද්ධ ප්‍රතිමා ලෙස අවුකන බුද්ධ ප්‍රතිමාව කලාවේ අසබඩ කලා වැව අසබඩ තිබෙන, ඒත් එක්කම මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව, ඒත් එක්කම ගල් විහාරයේ අපිට එවැනිම සිටි පිළිමයක් දැක බලා ගන්න පුළුවන්, ඒත් එක්කම මොනරාගල දිස්ත්‍රික්කයේම බුදුරුවගල ස්ථානයෙන් හම්බ වෙන බුද්ධ ප්‍රතිමා, මේ ආදි වශයෙන් ඉපැරණි බුද්ධ ප්‍රතිමා රාශියක් දැක බලා ගන්නට හඳුනා ගන්න පුළුවන්. ඒත් එක්කම සැතපෙන බුද්ධ ප්‍රතිමා ලෙස පොළොන්නරු ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමාවක්, ඒ වගේම පිදුරංගල විහාරයේ බුද්ධ ප්‍රතිමාවක්, ඒත් එක්කම තන්තිරිමලයේ ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවක්, ඒත් එක්කම මේ සියලු ඉරියව් වලින් යුක්ත බුද්ධ ප්‍රතිමා හම්බ වෙන තව ස්ථානයක් විදිහට දඹුලු විහාරයේ දඹුලු ගල්ලෙනේ විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒත් එක්කම සක්මන් කරන ඉරියව්වෙන් චංකමන ඉරියව්වෙන් යුක්ත බුද්ධ ප්‍රතිමා අපිට හඳුනා ගන්න පුළුවන් පොළොන්නරුවේ තිවංක බුදු පිළිමය. තිවංක බුදු පිළිමය සක්මන් ඉරියව්වෙන් යුක්ත බුද්ධ ප්‍රතිමාවක් ලෙස තමයි අපේ පුරාවිද්‍යාඥයින් හඳුනාගෙන තිබෙන්නේ. ඒත් එක්කම දරුවනේ මේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමේදී අමුද්‍රව්‍ය වශයෙන් මාධ්‍ය වශයෙන් යොදාගෙන තිබෙනවා පාෂාණ බුද්ධ ප්‍රතිමා, කළු ගල් ආශ්‍රය කරගෙන, ඒ වගේම කිරි ගරුඬ ආශ්‍රය කරගෙන, ඒ වගේම ගඩොල්, ඊළඟට හුණු බදාම, ඒත් එක්කම දැව, ඊළඟට මේ ආදී වශයෙන් මැටි, මෙන්න මෙවැනි විවිධ මාධ්‍යයන් නැත්තම් අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන නිර්මාණය කරපු බුද්ධ ප්‍රතිමා අපිට දැක බලා ගන්න හඳුනා ගන්න පුළුවන්. ඒත් එකම තමයි විශේෂයෙන්ම මේ බුදු පිළිම නිර්මාණය කිරීමේදී ආධාරකයක් ඇතිව සහ ආධාරකයක් නැතිව බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළ අපේ කලාකරුවෝ. එතකොට බුදු පිළිමයට යම් ආකාරයකට හානියක් වේ නම් නැත්නම් බුදු පිළිමය කඩාපාත් වේයයි කියන සැකසිතන අවස්ථාවලදී මේ සබාධහමට නැත්නම් මේ දේශගුණික කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීමට ඔරොත්තු දෙන ආකාරයට නිර්මාණය කරපු ආධාරකයක් ඇතිව නිර්මාණය කරපු බුද්ධ ප්‍රතිමා ආබද්ධ බුද්ධ ප්‍රතිමා ලෙස තමයි හඳුනාගෙන තිබෙන්නේ. ඒතකොට ඒකට සුවිශේෂී ආබද්ධ බුද්ධ ප්‍රතිමාවක් තමයි කලාව්‍යවසබඩ තිබෙන අවුකන බුද්ධ ප්‍රතිමාව. ඒත් එක්කම තමයි මොනරාගල දිස්ත්‍රික්කයේ බුදුරුවගල අපිට මෙවැනිම ආබද්ධ බුද්ධ ප්‍රතිමා දැක බලා ගන්න පුළුවන්. ඊළඟට අනාබද්ධ බුද්ධ ප්‍රතිමා ආධාරකයක් නොමැතිව බුදු පිළිමය පමණක්, ඒ අදාළ පිළිමය පමණක් නිර්මාණය කරපු එවැනි පිළිම අපිට විශේෂයෙන්ම සිටි පිළිමයක් ලෙස ඒත් මොනරාගල දිස්ත්‍රික්කයේම මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට පොළොන්නරු ගල් විහාරය අපිට තිබෙන්නේම ආබද්ධ බුද්ධ ප්‍රතිමා. ඒ සියලු ඉරියව්වෙන් යුක්ත වෙන්නේ ආබද්ධ බුද්ධ ප්‍රතිමා. හැබැයි දඹුලු විහාරයේ සමහර බුද්ධ ප්‍රතිමා තිබෙනවා අනාබද්ධ බුද්ධ ප්‍රතිමා. ඉතින් මේවා ගැන අපේ දරුවෝ අවධානය යොමු කරන්නට ඕනි. හොඳයි. ඊළඟට දරුවනේ අපි යොමු වෙනවා මේ බුදු පිළිම වලින් නිර්මාණය වන මුද්‍රා මොනවද කියලා හඳුනා ගන්න. 128 වෙනි පිටුවට අවධානය යොමු කරමු. එතෙන් සිට ඉදිරියට. එතකොට බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ප්‍රතිමාවේ අත සහ අතේ ඇඟිලි වලින් සංකේතවත් වන ඒ ස්වરૂපය තමයි මුද්‍රා ලෙස හඳුනාගන්නේ. ඒ යටතේ පළමුවෙන්ම ධාන මුද්‍රාව. එතකොට අනුරාධපුරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව මෙන්න මේ ධාන මුද්‍රාවෙන් යුක්ත බුද්ධ ප්‍රතිමාවක් ලෙස තමයි හඳුනාගන්නේ. ඒ කියන්නේ භාවනා කරන වාඩි වී භාවනා කරන ඉරියව්ව මේ තුලින් නිර්මාණය වෙනවා. වම් අතල මත දකුණු අතල පිහිටුවා. ඒ කියන්නේ වම් අත උඩ දකුණු අත තබාගෙන සිටින ඉරියව්ව. හරි. ඊළඟට අභය මුද්‍රාව. අභය මුද්‍රාව මේ මුද්‍රාවෙන් සිටි පිළිම සහ හිඳි පිළිම දෙවර්ගයේම තිබෙනවා. එතකොට විශේෂයෙන්ම අනුරාධපුරයේ අවකන බුද්ධ ප්‍රතිමාව මේ අභය මුද්‍රාවෙන් යුක්ත බුද්ධ ප්‍රතිමාවක් ලෙස තමයි හඳුනාගෙන තිබෙන්නේ. ඒතර ලෝක සත්‍යයට උරුම වෙලා තිබෙන සසර බිය දුරු කරනවා කියන ඒ ප්‍රතිඥාව, ඒ සපත කිරීම, නැත්නම් ඒ ලෝක සත්‍යයේ බිය දුරු කිරීමේ අදහසින් නිර්මාණය කරපු මුද්‍රාව විදිහට තමයි අභය මුද්‍රාව හඳුනාගෙන තිබෙන්නේ. එතකොට මේ අභය මුද්‍රාවේ ස්වરૂපය තමයි තමන්ගේ බුදු පිළිමේ දකුණු අත උඩට ඔසවා හිසට ඉහළින් නෙවෙයි යම් ප්‍රමාණයකට තමන්ගේ වැලමිටින් උඩට නමාගෙන අත්ල ඉදිරියට යොමු කරමින් සිදු කරන මුද්‍රාව, නිර්මාණය කරන මුද්‍රාව. දැන් ඔබට ඒක දැක බලා ගන්න පුළුවන් අංක 2 යට තිබෙන අභය මුද්‍රාව කියන ඒ රූපයෙන්. ඊළඟට මේ අභය මුද්‍රාවට සමගාමී ස්වરૂපයෙන්ම දකුණු අතින්ම නිර්මාණය කරන, හැබැයි දකුණු අතේ තිබෙන මහපටංගිල්ල සහ දවරගිල්ල මේ කියන ඇඟිලි දෙක කවයක් ලෙස එකට තබාගෙන සිටින ඉරියව්ව, ඒක හඳුනා ගන්නවා අපි විතර්ක මුද්‍රාව කියලා. එතකොට බුදුහාමුදුරුව සමග සච්චක, එනට ආලවක, ඒ වගේම පොට්ටපාද, වාසෙට්ට, සකුළුදායි, සෝනදණ්ඩ මෙවැනි අය, උපාලි මෙවැනි අය ආවා ධර්ම සාකච්ඡා කරන්න, වාද විවාද කරන්න. අන්න එවැනි අවස්ථා නිරූපණය කරනවා නම් යම් පිළිමයකින් අන්න ඒ පිළිමය විතර්ක මුද්‍රාවෙන් යුක්ත බුදු පිළිමත් විදිහට තමයි සලකන්නේ. ඒ කියන්නේ ප්‍රශ්න විසඳුව ආකාරයේ බුදුහාමුදුරුව. ඊළඟට 4 වෙනි අංකය යටතේ අපිට හම්බ වෙනවා ධර්ම චක්‍ර මුද්‍රාව. බරණසි ඉසිපදන මිගදායේ පස්වග මහණුන්ට ධම්ම චක්‍ර පවත්තන සූත්‍ර දේශනාව. ඇසළ පොහෝ දිනයේදී සිද්ධ කළා. මෙන්න මේ අවස්ථාවේදී බුදුහාමුදුරුව තමන්ගේ අත් දෙක සහ අත් දෙකේම ඇඟිලි යොමු කරගෙන සංකේතවත් කරගත්ත මුද්‍රාව, සංකේතවත් කළ මුද්‍රාව විදියට තමයි මේ ධර්මචක්‍ර මුද්‍රාව හඳුනාගන්නේ. ඒතර ඒකට සුවිශේෂී පිළිමයක් ලෙස ඉන්දියාවේ නැත්නම් දඹදිව සාංචි බුද්ධ ප්‍රතිමාව හඳුනාගෙන තිබෙනවා. සාංචි විහාරයේ තියෙන බුද්ධ ප්‍රතිමාව මේ ධර්මචක්‍ර මුද්‍රාවෙන් යුක්ත බුදු පිළිමේ විදියට තමයි හඳුනාගෙන තිබෙන්නේ. ඊළඟට භූමි ස්පර්ශ මුද්‍රාව. පොළව ස්පර්ශ කරන ආකාරයට තමන්ගේ දකුණු අත වාඩි වෙලා දකුණු අත පොළවට ගෑවෙන නොගෑවෙන ආකාරයට ඇඟිලි ටික යොමු කරමින් වැඩ සිටින ඉරියව්වෙන් යුක්ත මුද්‍රාව. එතකොට මේ මුද්‍රාව විශේෂයෙන්ම තමන් මාර පරාජය කරපු බවට මේ මහා පොළව සාක්ෂි කියන මේ සපත කිරීම, මේ පෙන්වීම තමයි දකින්නට පුළුවන් කියලා පුරාවිද්‍යාඥයින් අර්ථකථනය කරලා තිබෙන්නේ. ඊළඟට අපිට හම්බ වෙනවා අපේ දරුවොත් මේ සමගම 130 පිටුවට යමු වෙමු 6 වන අංකයට තිබෙන වරද මුද්‍රාව. ඒතර වරද මුද්‍රාව යටතේ 80 මහ ශ්‍රාවකයන් ඇතුළු අයට වරදාන, වරම් ප්‍රසාද, තනතුරු මේව ප්‍රදානය කිරීම සංකේතවත් කරන මොහොත විදිහට තමයි මෙවැනි ඉරියව්වෙන් යුක්ත බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළා කියලා සඳහන් වෙන්නේ. එතකොට යම් වරදානයක් මෙන්න මේක ලබා ගන්න, මෙන්න මේ තනතුර ඔබට හිමි කියන අදහසින් යමෙකුට යම් ප්‍රදානයක් සිදු කරන අවස්ථාව නිර්මාණය කරන්න මේ වරද මුද්‍රාවෙන් යුක්ත බුදු පිළිම විදිහට තමයි හඳුනාගෙන තිබෙන්නේ. හරි. ඊළඟට අපි යනව දරුවනේ බුදු පිළිමයෙහි පාදයේ උපයෝගී කරගෙන, නැත්නම් පාදයේ තිබෙන ඉරියව්ව අනුව නම් කරන ආසන වර්ග කිහිපයක් හඳුනා ගන්න. ඒ යටතේ වීරාසනය, භද්‍රාසනය සහ පద్මාසනය හඳුනා ගන්නවා. වීරාසනය බුදුරජාණන් වහන්සේ භාවනා කරන ඉරියව්ව අනුව වම් පාදය උඩ දකුණු පාදයේ තබාගෙන, වම් පාදය උඩ දකුණු පාදයේ තබාගෙන වැඩ සිටින ඉරියව්ව. ඊළඟට භද්‍රාසනය කියලා කියන්නේ යම් උස්තනක වාඩි වී පාදයක පහළට යොමු කරමින් වැඩ සිටින ඉරියව්ව. ඒකට අපි කියන පහසු ආකාරයෙන් වැඩ සිටින ඉරියව්ව. අන්න ඒක තමයි භද්‍රාසනය කියලා කියන්නේ. පద్මාසනයේ ඊළඟට අපිට හම්බ වෙනවා, දැන් පద్මාසනයේදී සිද්ධ කරන්නේ වීරාසනයට වැඩිය වෙනස් ආකාරයට දකුණු කලවය වම් කලවය උඩත්, වම් කලවය දකුණු කලවය උඩත් මේ ආකාරයට මේ තමන්ගේ කකුල සිරිපතුල් දෙක ඒ කලවා දෙක උඩ තබාගෙන වැඩ සිටින ඉරියව්ව. එතකොට යෝග අභ්‍යාස ආදී කරන අවස්ථාවලදී මෙන්න මේ කියන ආසනයේ වාඩි වෙලා අත් දෙක පොළවට තබාගෙන පැද්දෙන ස්වභාවයක් අපිට දැක බලා ගන්න පුළුවන් එවැනි අයගේ. අන්න ඒ කියන ආකාරයෙන් නිර්මාණය කරපු ආසනය තමයි පద్මාසනය. හරි. ඊළඟට මේ මුද්‍රා සහ ආසන හඳුනා ගැනීමෙන් පස්සේ අපි යොමු වෙන්නේ බුදු පිළිමේ ආරක්ෂාව වෙනුවෙන් නිර්මාණය කරපු ප්‍රතිමාගර හඳුනා ගන්න. දැන් අපි දන්නවා චෛත්‍යයේ ස්තූපයේ ආරක්ෂාවට නිර්මාණය කළේ චේතියගර. එහෙම නැත්නම් වටදාගය කියලා අපි කිව්වා. ඊළඟට බෝධි ආරක්ෂාවට නිර්මාණය කරේ බෝධිගර. අන්න ඒ ආකාරයටම බුදු පිළිමේ ආරක්ෂාව වෙනුවෙන් නිර්මාණය කරපු බුද්ධ කුටි හෙවත් ප්‍රතිමාගර වර්ග කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. ඒ යටතේ ගන්ධ කුටි බුදු පිළිමේ පමණක් මැදි කරගෙන බුදුහාමුදුරුව වැඩ සිටිය ඒ ගන්ධ කූටයේ සංකේතවත් කරමින් නිර්මාණය කරපු යම් ප්‍රමාණාත්මක පොඩි කුඩා බුද්ධ කුටිය හඳුන්වන්නේ ගන්ධ කුටිය ලෙස. එතකොට බුදු පිළිමේ පමණයි මේ ගෘහය තුල තිබෙන්නේ. එතකොට කිරිබත් වෙහෙර, තොලුවිල, පන්කුලිය මේ ඉපැරණි ස්ථාන වලින් අපිට මෙවැනි ගන්ධ කුටි හම්බ වෙලා තිබෙනවා. ඊළඟට පාසාද කියලා කියන්නේ ගන්ධ කුටියට වඩා විශාල මහල් සංකීර්ණයක්, නැත්නම් ගෘහයන් කිහිපයක්, ගොඩනැගිලි කිහිපයක් එකතු වෙලා නිර්මාණය කරන, නිර්මාණය කළ බුද්ධ කුටි ප්‍රතිමාගර වර්ගයක්. එතකොට මිගාරමාතු ප්‍රාසාදය ගැන අපේ දරුවෝ අහලා තියෙනව නේද? සැවැත් නුවර විසාකා සිටු දේවිය නිර්මාණය කරපු පූර්වාරාමය. ඒකනේ මිගාරමාතු ප්‍රාසාදය කියලා කියන්නේ. එතකොට ඒක ගොඩනැගිලි සංකීර්ණයක්. එවෙන් ඊළඟට අනුරාධපුර යුගයේ අද්දී අපිට හම්බ වෙනවා රත්න ප්‍රාසාදය සහ බිසෝමාලිගය. දැන් ඔය බිසෝමාලිගයේ ඉදිරිපිට තමයි දරුවනි මතක තියාගන්න මේ ලංකාවේ සුවිශේෂී අනුරාධපුර යුගයට අයිති සඳකඩ පහන අපිට හම්බ වෙන්නේ. ඊළඟට රත්න ප්‍රාසාදයේ ඉදිරිපිට තමයි ලංකාවේ සුවිශේෂී කලාත්මකම මුරගල අපිට හම්බ වෙන්නේ. එතකොට ඒවා පිළිබඳව මතකයක් මේ සමගම අපි තබා ගැනීම ගොඩක් වැදගත් වෙනවා ප්‍රශ්න සඳහා පිළිතුරු ගොනු කිරීමේදී. ඊළඟට ප්‍රතිමාගර වර්ගයක් අපිට හම්බ වෙනවා ගෙඩිගේ කියලා. ගෙඩිගේ ප්‍රතිමා. දැන් මේ ගෙඩිය වගේ ගෘහය කියන අදහස තමයි මෙතන තියෙන්නේ. ගෙඩිගේ පොළවේ සිට බිත්ති බැඳගෙන එනවා ගඩොල් වලින්, එම ගඩොල්ම එකතු කරගෙන වහලක් නිර්මාණය කරනවා. සරලව කිව්වොත් මෙන්න මේක තමයි ගෙඩිගේ. එතකොට අපිට පොළොන්නරු යුගයේ ගෙඩිගේ ප්‍රධාන වශයෙන් වර්ග තුනක් හම්බ වෙනවා, නැත්නම් ස්ථාන තුනක හම්බ වෙනවා. මේ ස්ථාන තුනේම ගෙඩිගේ නිර්මාණය කරන්නේ මහපැරකුම්බ රජතුමා. ඒ තමයි තූපාරාම පිළිමගය, තිවංක පිළිමගය සහ ලංකාතිලක පිළිමගය. එතකොට ඒත් එක්කම ලංකාවේ සුවිශේෂී ගෙඩිගේ විදිහට මාතල දිස්ත්‍රික්කයේ තිබෙන නාලන්දා ගෙඩිගේත් අපිට දැක බලා ගන්න, හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒත් එක්කම අපිට ගම්පොළ යුගයෙන් පස්සේ මහනුවර ආදී යුගවලදී දැක ගන්න පුළුවන්කම තිබෙන තව ප්‍රතිමාගර වර්ගයක් තිබෙනවා ටැම්පිට විහාර කියලා. ටැම්පිට විහාර දැන් ඒතර ගඩලාදෙනිය, ඊට පස්සේ ඇම්බක දේවාලය ආශ්‍රය කරගෙන සහ එතකොට ඒ නුවර ප්‍රදේශයේම ලංකාතිලක පිළිමගේ මෙවැනි ස්ථානවලදී අපිට මේ සඳහා දැක බලා ගන්න පුළුවන් නිදසුන් තිබෙනවා මොනවද ගල් කණු මත ගොඩනැගූ විහාර ගෙවල් ගල් කණු මත ගොඩනැගූ විහාර ගෙවල් එවැනි දේ හඳුන්වන්නේ කැම්පිට විහාර විදිහට හොඳයි එහෙමනම් බුද්ධ ප්‍රතිමාව පිළිබඳව මූලික අවධානය සහ ඒ ආශ්‍රය කරගෙන අපේ පැරණි ලාංකීය කලාකරුවා සිද්ධ කරපු නිර්මාණ මේ යටතේ අපි දැන් සාකච්ඡා කළා. මම විශ්වාස කරනවා අපේ දරුවෝ මේ වන විට මේ පිළිබඳව යම් හෝ අවබෝධයක් ඇතිව තමයි මේ පාඩම තුළ නිරත වෙන්නේ. ඒ ආකාරයට අවධානය යොමු කරන්න ඕනි විශේෂයෙන්ම 2020 වර්ෂයේදී දරුවනේ බුද්ධ ප්‍රතිමාව ආශ්‍රය කරගෙනම තමයි ඒ පැරණි කලා ශිල්ප සම්බන්ධයෙන් එන ප්‍රශ්න සැකසීලා තිබුණේ. එතකොට විශේෂයෙන්ම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පස්වන ප්‍රශ්නය. ඒ යටතේ ප්‍රශ්නයේ කොටස් තුනකට යෙදුණා. පළවෙනි ප්‍රශ්නේ තිබුණේ මෙහෙම. ඉරියව් අනුව බුද්ධ ප්‍රතිමා බෙදා දක්වන ප්‍රධාන වර්ග තුන නම් කරන්න. දැන් එතන මම ඔබට සඳහන් කළා ඉරියව් අනුව බුද්ධ ප්‍රතිමා ප්‍රධාන වර්ග තුනයි. තව විශේෂ වර්ගයක් විදිහට තමයි චංකමන පිළිම හඳුන්වන්නේ. එතකොට අපේ දරුවෝ මෙවැනි ප්‍රශ්නයක් ආවොත් පිළිතුර හදාගන්නට ඕනේ හිටි පිළිම, හිඳි පිළිම, සැතපෙන පිළිම ලෙස. එතකොට හිඳි පිළිම, හිටි පිළිම, සැතපෙන පිළිම හෙවත් ඔත් පිළිම ලෙස පිළිතුර නම් කළා නම් ඔබ සාර්ථකයි. ඒ නිසා ඉරියව් වනුව ප්‍රධාන තුනයි පිළිම වර්ග. තව සුවිශේෂී ඉරියව්වල් ලෙස තමයි චංකමන පිළිම. මේක පටලව ගන්නට එපා. මේක නිරවුල්ව තමන්ගේ මනසේ තබා ගන්න. ඊළඟට අපිට හම්බ වුණා ඒ පස්වෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ. ඉහත එකහි නම් කළ එක් පිළිම වර්ගයක් පිළිබඳව නිදසුන් සපයමින් පැහැදිලි කරන්න. එතකොට එතනදී ඒ පිළිතුර ගොඩනගා ගන්නට ඕනේ ඒ පිළිමයේ නම් කිරීම, ඒ පිළිමයේ පිළිබඳව පුංචි හැඳින්වීම. දැන් හිටි පිළිම යනු කුමක්ද? ඊළඟට ඒ යටතේම ගොනු වෙන්න ඕනේ ලංකාවේ ඉපෙරෙනි හිටි පිළිම වර්ග මොනවද? නම් කරන්න ඕනේ. ඊළඟට ආබද්ධ සහ අනාබද්ධ වශයෙන් තිබෙන හිටි පිළිම. මෙන්න මේ වාගේ සහ අපිට ඒ අනුරාධපුර, පොළොන්නරුව ආදී යුගවලදී සුවිශේෂී ලෙස දැක බලා ගන්නට පුළුවන් පිළිම. මෙන්න මේ විදිහට පුංචි හැඳින්වීමක් කළා නම් ඔබගේ පිළිතුර ප්‍රමාණවත්. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ තිබුණේ ශ්‍රී ලාංකීය කලා ශිල්පීන්ගේ කලා කෞසල්‍ය බුද්ධ ප්‍රතිමා කලාව තුළින් ප්‍රකට වන ආකාරය විස්තර කරන්න ඕනේ. එතකොට එතනදී තමයි මුද්‍රා, ආසන, ඊළඟට බුද්ධ ප්‍රතිමාගර මේ සියල්ල ආශ්‍රය කරගෙන. එතකොට දැන් පසුගිය වසරේදී බුද්ධ ප්‍රතිමාව සුවිශේෂී කරගෙන තමයි ඒ යටතේ තමයි ප්‍රශ්න ගොඩනැගිලා තිබුණේ. එහෙමනම් නැවත කියන්න බෑ ඒකම ඒ විදිහ කියන එක. නමුත් පැරණි කලා ශිල්ප අනුව කතා කරනකොට ඒ ගැන කෙටි ප්‍රශ්නවලදී බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී අපිට එවැනි ප්‍රශ්න ගොඩනගන්න පුළුවන් කියන විශ්වාසයෙන් අපි මේ සඳහා සූදානම් වෙලා සිටීම ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට අපි චිත්‍රකලාව සම්බන්ධව තමයි අවධානය යොමු කරන්නේ. එහෙමනම් දරුවනේ අපි දැන් චිත්‍රකලාව කියන කොටසට යොමු වෙමු. හරි. ඊළඟට දරුව දැන් අපි චිත්‍ර ශිල්පය ගැන කතා කරනකොට නැත්නම් චිත්‍රකලාව ගැන බෞද්ධ චිත්‍රකලාව ගැන සාකච්ඡා කරනකොට අර මම පාඩමේ මුල් අවස්ථාවේදීත් ඔබට මතක් කළා 10 පන්තියේදී තමයි මේක සඳහා අපි ප්‍රවේශය සකසගත්තේ. එතකොට අනුරාධපුර, පොළොන්නරුව ආදී යුගවලදී චිත්‍ර ශිල්පයේ දියුණුවට පත් වෙමින් ඇවිල්ලා විවිධ වෙනස්කම් මේ යුගවලදී චිත්‍රකලාව අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ යටතේ ඊළඟට අපි 11 පන්තියේ මේ පාඩමට අදාළව සාකච්ඡා කරනවා මහනුවර යුගය සහ නූතන යුගය. මේ කියන යුග දෙක පිළිබඳව චිත්‍රකලාවේ විකාශනය කොහොමද වුනේ? එතකොට ඒ යටතේ චිත්‍රකලාව සිද්ධ කරපු ශිල්පීන් හඳුනා ගන්නවා. ඊළඟට ඒ චිත්‍රකලාවේ දකින්නට තිබෙන සුවිශේෂී ලක්ෂණ සාකච්ඡා කරනවා කෙටියෙන්. ඊළඟට නූතන යුගයේ චිත්‍රකලාව කොහොමද ගොඩනැගී විකාශයට පත් වුනේ කියන කාරණේ තමයි මේ යටතේ සාකච්ඡා කරන්නේ. ඒතකොට විශේෂයෙන්ම මහනුවර යුගය ගැන සාකච්ඡා කරනකොට ඉතිහාසයත් එක්ක අපි සාකච්ඡා කරමු. මේ මහනුවර යුගය කියලා කියන්නේ අපේ රටේ අධ්‍යාපනය, සංස්කෘතිය, ඒත් එක්කම අනිකුත් සියලුම දේශීය සම්ප්‍රදායන් යම් ප්‍රමාණයකට පිරිහෙමින් අස්ථාවර දේශපාලන ස්වභාවයකින් යුක්ත කාලවකවානුව. එතකොට ඒ යුගතුලදී සාමාන්‍යයෙන් ලියවුණු පොත්පත් පවා ඉතාම අඩුවෙන් තමයි දැකබලා ගන්න පුළුවන්. ඒතර අධ්‍යාපනය ක්‍රියාවලිය සිද්ධ කරපු පිරිවන් විහාරස්නාන අධ්‍යාපන ආයතන බොහොම අඩුවෙන් තමයි දැකබලා ගන්න පුළුවන්. ඒතර එවැනි ස්වභාවයකදී අපිට යම් ප්‍රමාණයක මේ චිත්‍රකලාව නැත්නම් චිත්‍ර ශිල්පය පිළිබඳව සාකච්ඡා කරන්න කරුණු තිබීමත් එහෙම නැත්නම් ඒ කාලයට අදාළ චිත්‍ර යම් යම් ස්ථානවල තිබීම පිළිබඳව ඇත්තටම අපි සතුටු වෙන්න ඕනේ දරුවනි. හරි. එතකොට අපිට මේ මහනුවර යුගයට අයිති චිත්‍ර හඳුනා ගන්න පුළුවන් ප්‍රධානම ස්ථාන කිහිපයක් තිබෙනවා. ඒ ස්ථාන විදිහට අපි හඳුනා ගන්නවා දෙගලදොරුව විහාරස්ථානය, මැදවල විහාරය, රංගිරි දඹුලු විහාරය, එවැගේම කුරුණෑගල දිස්ත්‍රික්කයට අයිති රිදී විහාරය, බඹරගල විහාරය, එවැගේම කැලණි පන්සලේ නැත්නම් කැලණිය විහාරස්ථානයේ පැරණි විහාර මන්දිරය. උදේ කැලණියේ පැරණි සහ නව කියලා වශයෙන් විහාර මන්දිර දෙකක් තිබෙනවා. අපි ඒ ගැන සාකච්ඡා කරමු. මෙන්න මේ කියන ස්ථානවලදී තමයි අපිට මහනුවර යුගයට අයිති චිත්‍ර දකින්න පුළුවන්. ඒතර ඔයගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මහනුවර යුගයට අයිති චිත්‍ර දකින්න පුළුවන් ස්ථාන මොනවද කියලා, දෙගල්දොරුව විහාරය, මැදවල විහාරය, රංගිරි දඹුලු විහාරය, රිදී විහාරය, බඹරගල විහාරය, කැලණියේ පැරණි විහාරය කියලා නම් කිරීම බොහොම ප්‍රමාණවත්, බොහොම සාර්ථක පිළිතුරක් බවට පත් වෙනවා. ඊළඟට මේ යුගයේ හිටපු, ඒ කියන්නේ මහනුවර යුගයේ හිටපු චිත්‍ර ශිල්පීන් කිහිප දෙනෙකුත් අපිට මේ මූලාශ්‍ර තුලින් හඳුනා ගන්න පුළුවන්. ඒ යටතේ දෙවරගම්පොළ සිල්වත්තන, හිරියාලේ නයිදේ, දේවේන්ද්‍ර මූලාචාර්යා. මෙන්න මේ අය ඒ මහනුවර යුගයේ සිටපු සුවිශේෂී චිත්‍ර ශිල්පීන් ලෙස තමයි හඳුනගන්නේ. දෙවරගම්පොළ සිල්වත්තන, හිරියාලේ නයිදේ සහ දේවේන්ද්‍ර මූලාචාර්යා. එතකොට මේ මහනුවර යුගයේ චිත්‍ර මෙන්න මේ විදිහට තමයි නිර්මාණය වෙන්නේ. කොහොමද? දැන් අද සමහර චිත්‍ර ශිල්පීන් සායම් පින්සලම අරගෙන එක්වරම චිත්‍රය නිර්මාණය කරනවා. හැබැයි නුවර යුගයේ එහෙම නෙවෙයි. නුවර යුගයේදී පළමුව චිත්‍රය නිර්මාණය කරනවා කටුපෑනකින්. එහෙම නැත්නම් අපි කියමු ඉරිවලින්. අර අපි පුංචි කාලේ, ඔයාලා පුංචි කාලේ පැන්සලක් අරගෙන මුලින්ම චිත්‍රය ඇඳලා ඊට පස්සේ තමයි පාට කළේ. සාමාන්‍යයෙන් වෘත්තිමය චිත්‍ර ශිල්පීන් එහෙම කරනවා අඩුයි. අද ඒ අය පැන්සල අරගෙන අඳින්න නැතුව කෙලින්ම පින්සලම අරගෙන චිත්‍රය නිර්මාණය කරනවා. හැබැයි නුවර යුගයේ චිත්‍ර පළමුව අර විදිහට පැන්සලෙන් කරපු නිර්මාණයක් ලෙස ඇඳලා ඉන් අනතුරුව තමයි ඒකට අදාළ ස්ථානවලට වර්ණ සංකලනය කළේ. මූණ පාට කළා, අත් පාට කළා, ඔළුව පාට කළා, ශරීරයේ පාට කළා, කකුල් පාට කළා, වර්ණ ගැන්නුවා. මේ විදිහට විවිධ වර්ණ යොදා ගත්තේ. නැත්නම් චිත්‍රයේ අවස්ථා දෙකක තමයි. පළමුව රේඛා චිත්‍රයක් විදිහට, ඉන් අනතුරුව ඒ රේඛා චිත්‍රයේ වර්ණ ගැන්වීමත් නුවර යුගයේ සිද්ධ කළා කියලා මතක තබා ගන්න ඕනේ. ඊළඟට මේ යුගයේදී විශේෂයෙන්ම රතු, සුදු, කහ, කළු මෙන්න මේ කියන වර්ණ භාවිතයේ වැඩි වශයෙන් අපිට රූපවල චිත්‍රවල දකින්න පුළුවන්. මොනවද ඒ? රතු පාට, සුදු පාට, කහ පාට සහ කළු පාට. ඊළඟට නිල් සහ කොළ පාට. නිල් පාට සහ කොළ පාට කියන වර්ණ බොහොම අඩුවෙන් තමයි ඒ යුගයේදී චිත්‍රවල අපිට දකින්නට ලැබෙන්නේ. හරි. ඒත් එක්කම මේ යුගයේ චිත්‍ර විශේෂයෙන්ම කහ සහ සුදු පාටින් ඇඳලා තියෙනවා. දැන් ඔයාලට 133 පෙළපොතේ මේ පිටුව මැද තියෙනවා ඔය කියන විදිහට රූප දෙකක්. දැන් හොඳට බලන්න මැදවල විහාරයේ මේ සිතුවම් දෙක දිහා ඔබ අවධානය යොමු කරන්න. ඒකෙන් මේ බලන්න රතු පාට පසුබිමක තමයි අපිට මේ සුදු පාටින් සහ කහ පාටින් යුක්ත, ඒ කියන්නේ වර්ණයේ භාවිතයේ වැඩියෙන් තියෙන්නේ සුදු සහ කහ. එතකොට ඒකේ පසුබිම තියෙන්නේ අපිට පේනවා රතු පාටින්. අන්න නුවර යුගයේ චිත්‍රවල දකින්න පුළුවන් සුවිශේෂී ලක්ෂණයක් තමයි ඒ කාරණය. ඒත් එක්කම මේ යුගයේදී චිත්‍ර ශිල්පියා විශේෂ අවධානයක් යොමු කළේ නැහැ මේ රූප පිළිබඳ ප්‍රමාණය රූපේ පරිමාණය නැත්නම් රූපේ ප්‍රමාණය පිළිබඳව. දැන් සාමාන්‍යයෙන් අපි අද චිත්‍රයක් අඳිනවා නම් දරුවනේ අලියා ලොකුවට ඇඳලා මිනිස්සයා පොඩිවටනේ අඳින්නේ. ඊට කූඹියා ඊට වඩා සාපේක්ෂව පොඩිවටනේ, කියන්නේ එකිනෙකට සාපේක්ෂව අඩු වැඩි වශයෙන් ලොකු පොඩි වශයෙන් තමයි රූපයක් චිත්‍රයක් නිර්මාණය කරන්නේ වස්තුවක්. හැබැයි මේ නුවර යුගයේදී එවැනි ස්වභාවයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ගහක් ඇඳක්, ඇතෙක් ඇඳක්, ඊළඟට මිනිසෙක්ගේ රූපයක් ඇඳක්, ගෙයක් ඇඳක්, මේ සෑම දෙයක්ම එකම ස්වභාවයෙන් එකම ස්වરૂපයෙන් උස පරිමාණයේ පිළිබඳව ඒ රූපයේ විශාලත්වයේ පිළිබඳව සැලකිල්ලක් නැතුව තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. ඒතර මේ ගැන සුවිශේෂීව අවධානය යොමු කරලා නුවර යුගයේ චිත්‍ර ගැන කරුණු අවබෝධ කරගන්නට දැනගන්නට උවමනාකම තිබෙනවා. ඒත් එකම විශේෂයෙන් මේ නුවර යුගයේ චිත්‍ර ගැන සාකච්ඡා කරනකොට තවදුරටත් මේ දැන් අපි දුර රූපයක් සහ ළඟ රූපයක් මේ අතර දුර වර්තමානයේදී නම් දුර එකක් ටිකක් පොඩිවටත් ළඟ එකක් ටිකක් ලොකුවටත් වඳිනවා. හැබැයි නුවර යුගයේ එහෙම නැහැ. දුර එකයි ළඟ එකයි කියලා දෙකක් නැහැ. දෙපැත්තම ඒ රූප දෙකම එකම ප්‍රමාණයෙන් තමයි ඒ චිත්‍ර ශිල්පියා නිර්මාණය කළේ. මෙන්න මේ ආකාරයට නුවර යුගයේ චිත්‍රවල විශේෂ ලක්ෂණ කිහිපයක් අපිට දැක බලා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ ගැන ඔබගේ අවධානය නැවත යොමු කරන්නට ඕනේ. ඒත් එක්කම දැන් බලන්න මේ මැදවල විහාරස්ථානයේ සිතුවම තුල හොඳට බලන්න මේ රූපවලදී මේ රූපවල දවුල් ගහන අයගේ මේ රූප, ඊළඟට කොඩි අරගෙන යන සේසත් අරගෙන යන අයගේ රූප හොඳට බලන්න. ඒකේ සුවිශේෂී එක ලක්ෂණයක් තියෙනවා. මේ හැම එකකම ඉදිරිපස බලාගෙන සිටින, කියන්නේ මේ රූපේ බැලුව ගමන් අපේ පැත්ත බලාගෙන ඉන්න විදිහට තමයි මුහුණ ඉදිරියට යනවා වුණාට පැත්ත බලාගෙන තමයි මුහුණේ රූපේ නිර්මාණය කරලා තිබෙන්නේ. එතන මෙන්න මේක අපිට මේ නුවර යුගයේදී විශේෂයෙන්ම දැක බලා ගන්න පුළුවන් තව සුවිශේෂී ලක්ෂණයක්. එතන පැතිපෙනුම තියෙන්නේ පැත්ත තමයි මූණ සේරව තියෙන්නේ. දැන් පෙරහැර ඉදිරියට යනවා, හැබැයි රූපේ තියෙන්නේ පැත්තට, අපේ පැත්තට. ඉදිරිය නෑන පෙරහැර. මේ ගැන අවධානය යොමු කරලා නැහැ එදා සිටපු චිත්‍ර ශිල්පිය. දැන් අද නූතනයේ පෙරහැර අඳිනවා නම් ඒක ඇහැයිනේ අපිට පේන්නේ, මොකද ඉදිරියට යන රූපයන් නිසා. හැබැයි එදා එහෙම නැහැ. S දෙකම අපිට දැක බලා ගන්න පුළුවන්. මොකද පැතිපෙනුම පමණක් ඒ රූපවල තිබුණු නිසා. මෙන්න මේ විදිහට නුවර යුගයේන අදාළ චිත්‍ර සහ ඒ චිත්‍රවල සුවිශේෂී ලක්ෂණ සහ චිත්‍ර ශිල්පීන් කීප දෙනා අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. හරි. ඊළඟට අපි මේ පාඩමේ අවසන් කාලයට යමු වුණ නිසා අපි කතා කරනවා නූතන යුගයේ චිත්‍ර කලාව. එතන නූතන යුගය ගැන සාකච්ඡා කරනකොට දරුවනේ මේ 19 වන සියවසත් 20 වන සියවසත් ආශ්‍රය කරගෙන තමයි මේ නූතන යුගයේ චිත්‍රකලාව සම්බන්ධව මේ අවධානය යොමු කරලා තිබෙන්නේ. ඒතර එතනදී විශේෂයෙන්ම නූතන යුගයේ සිටිය චිත්‍ර ශිල්පීන් රාශියක් අපිට මේ කොටසදී මුණ ගැසෙනවා. ඒතර විශේෂයෙන්ම නූතන යුගයේ සිටිය චිත්‍ර ශිල්පීන් මෑත වකවානුවේ සිටිය චිත්‍ර ශිල්පීන්ගේ අවස්ථා දෙකක් යටතේ නැත්නම් ලක්ෂණ දෙකක් අපිට සුවිශේෂීව හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි දේශීය චිත්‍රකලාවක් පමණක් ආභාෂය කරගෙන දේශීය ඌරුව අනුව චිත්‍ර නිර්මාණය කරපු චිත්‍ර ශිල්පීන් සහ දේශීය සහ බටහිර විදේශීය චිත්‍ර කියන මේ දේශීය චිත්‍ර සහ විදේශීය චිත්‍ර මේ දෙකේම ආභාෂය ඇතිව චිත්‍ර නිර්මාණය කරපු චිත්‍ර ශිල්පීනුත් අපිට මේ නූතන යුගයේදී හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. හොඳයි. එතකොට න ඒ යටතේ කතා කරනකොට අපිට මුලින්ම හම්බ වෙනවා රිචඩ් හෙන්රිකස් සහ එම් සාර්ලිස් කියන නූතන යුගයේ චිත්‍ර ශිල්පීන් ප්‍රධාන වශයෙන්. එතකොට මේ රිචඩ් හෙන්රිකස් සහ එම් සාර්ලිස් කියන මේ චිත්‍ර ශිල්පීන් දෙදෙනාම යුරෝපීය චිත්‍ර ශෛලිය තමයි ආභාෂය කරගෙන තිබෙන්නේ. එතකොට ග්‍රෑන්ඩ් පාස් ජාත්‍යන්තරාමේ රිචඩ් හෙන්රිකස් කියන චිත්‍ර ශිල්පියා චිත්‍ර නිර්මාණය කරනවා. ඒත් එක්කම සුවිශේෂී කෘතියක් වන ජිනරාජ වංශය කියන පොතේ චිත්‍ර නිර්මාණය කරන්නේ මේ රිචඩ් හෙන්රිකස් කියන චිත්‍ර ශිල්පියා. ඒත් එක්කම තමයි එයාගේ ගෝලයෙක් විදිහට සැලකෙන එම් සාර්ලිස් චිත්‍ර ශිල්පියා. මේ සාර්ලිස් කියන චිත්‍ර ශිල්පියා නිර්මාණය කරපු චිත්‍ර අපේ ගමේ ගොඩේ ගෙවල් වල එදා පැරණි කාලය තුලදී ඇති එල්ලලා තිබුණා ඔය අපේ දරුව පව දැකලා ඇති. ඒ කියන්නේ විශේෂයෙන්ම චිත්‍ර රාමු කරන එල්ලලා තිබුණා. ඒ චිත්‍රවල වම යටම කොටස ඉදලා එම් සාර්ලිස් කියලා පමනක් ගහලා. ඒතර නිල් පාට මේ පසුතලයේ පසුබිමේ කරපු චිත්‍ර අභිනිෂ්ක්‍රමණීය සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය ඊට මාසේ කේසච්ඡේදනය ඊළඟට කිරිපිඩු දානීය සුජාතාවගේ ඊළඟට බුද්ධත්වයට පත් වීම මෙන්න මෙවැනි බුද්ධ චරිතයේ බෝසත් සිරිතේ සුවිශේෂී අවස්ථා චිත්‍ර ශිල්පියට නගලා එදා ගියක් ගියක් ගානේ ඉල්ලලා තිබුණු රූප අපිට දැක බලා ගන්න පුළුවන්කම තිබුණා පැරණි ගෙවල් වල අන්න එවැනි චිත්‍ර සියල්ල නිර්මාණය කළේ මේ එම් සාර්ලිස් කියන චිත්‍ර ශිල්පියා. ඊට අමතරව මේ සාර්ලිස් චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර තිබුණු ස්ථාන තියෙන ස්ථාන විදිහට කොළඹ මාලිගා කන්ද විහාරයේ නේද අශෝකාරාමය ඉසිපතනාරාමය වේලුවනාරාමය සහ පොතුපිටිය පූජාරාමය හඳුනගෙන තිබෙනවා. ඊළඟට මේ කියන දෙදෙනාගේ චිත්‍ර ශිල්ප ආභාසයෙන් පරිබාහිරට යමි. වෙනස් වූ ආභාසයකින් වෙනස් වූ සම්ප්‍රදායක් චිත්‍රය තුළ නිර්මාණය කරපු කෙනෙක් විදිහට තමයි සෝලියස් මෙන්ඩිස් කියන චිත්‍ර ශිල්පියා අපි හඳුනගන්නේ. ඒතොර කැලණි විහාරයේ විහාරකවල දෙකක් තියෙනවා කියලා අපි මුලින් කතා කළා. අන්න කැලණි විහාරයේ නව විහාර මන්දිරයේ චිත්‍ර නිර්මාණය කරන්නේ මෙන්න මේ සෝලියස් මෙන්ඩිස් කියන චිත්‍ර ශිල්පියා. ඒතොර සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියා දේශීය විදේශීය මේ ලක්ෂණ දෙකම ප්‍රයෝගී කරගෙන අනන්‍ය වූ සම්ප්‍රදායකින් තමයි චිත්‍ර නිර්මාණය කරලා තිබෙන්නේ. එතකොට එයාගේ ගුරුවරයා විදියට චිත්‍ර ශිල්පියට මූලික පදනම සැකසූ කෙනා විදියට එම් මෙමෝනිස් සිල්වා කියන චිත්‍ර ශිල්පියා අපි හඳුන ගන්නවා. එතකොට සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර අපේ රට පුරාම විහාරස්ථානවල දකින්න පුළුවන්. ඒ අතරතුරදී විශේෂයෙන්ම මාවිල සුමන කුසුමාරාමය, රණස්ගල්ල විහාරය, මැද්දේපොළ විහාරය වගේ සුවිශේෂී විහාරස්ථාන විශේෂයෙන් හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපිට මේ නූතන යුගයේ ආලෝකමත් කරපු තව චිත්‍ර ශිල්පියෙක් විදිහට තමයි ජෝර්ජ් කීට් කියන චිත්‍ර ශිල්පියා හඳුනා ගන්නෙ. මේ ජෝර්ජ් කීට් කියන චිත්‍ර ශිල්පියා විශේෂයෙන්ම බුද්ධාලම්බන පීඨිය එහෙම නැත්නම් බෞද්ධ කලාවෙන් අපිට උරුම වෙච්ච ඒ සම්ප්‍රදායේ මොහොතකට පිට යමින් ශෘංගාරයේට සතුට විනෝදයට යම් ප්‍රමාණයක සංයමයෙන් යුක්ත මේ සම්ප්‍රදාය. ඒ කියන්නේ ශෘංගාරයේ මතු කලාවට හැබැයි ඒ තුල සංයමයක් තිබුණේ චිත්‍ර ශිල්පයේ තුල. ඒව දකින්න බැරි චිත්‍ර ශිල්පයක් නෙවෙයි. නමුත් අර නූතන චිත්‍ර ශිල්පයට නැකම් කියන චිත්‍ර සම්ප්‍රදායක් විදිහට තමයි අපිට දැක බලා ගන්න පුළුවන්. නැත්නම් ලෞකික ගුණයෙන් යුක්ත චිත්‍ර නිර්මාණය කරපු කෙනෙක් විදිහට තමයි ජෝර්ජ් කීට් කියන චිත්‍ර ශිල්පියා හඳුනාගන්නේ. බරෙල්ල ගෝතමී විහාරයේ එයාගේ චිත්‍ර අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ චිත්‍රවලදී යම් ප්‍රමාණයක ශෘංගාරාත්මක හැඟීමක් මතු කරන රූප තමයි චිත්‍ර තමයි දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට දරුව විශේෂයෙන්ම සේදවත්ත වෙහෙරගොඩෙල්ල විහාරයේ චිත්‍ර නිර්මාණය කරපු සුවිශේෂී චිත්‍ර ශිල්පියා තමයි ඇල්බර්ට් ධර්මසිරි. මේ ඇල්බර්ට් ධර්මසිරි කියන චිත්‍ර ශිල්පියාගේ චිත්‍රවල තියෙන ලක්ෂණය ඉන්දියානු සහ ලාංකීය සම්භාව්‍ය චිත්‍රකලාවේ. ඒතොර ඉන්දියාවේ සහ ලාංකීය චිත්‍රකලාව ඒ වගේම යුරෝපයේ නූතනවාදී කියන්නේ ඒ තත්කාලීන සමාජයේ චිත්‍රවල තිබුණු ආභාසයත්. එතකොට මෙයා සම්මිශ්‍රිත රටවල් තුනක නැත්නම් දේශයන් තුනක චිත්‍රවල ආභාසය අරගෙන චිත්‍ර නිර්මාණය කරපු කෙනෙක් විදිහට තමයි ඇල්බර්ට් ධර්මසිරි චිත්‍ර ශිල්පිය අපි හඳුනගන්නේ. ඊළඟට සෝමබන්දු විද්‍යාපති කියන මේ චිත්‍ර ශිල්පිය අපිට හඳුනා ගන්න පුළුවන් බෙල්ලන්විල රජමහා විහාරයේ චිත්‍ර නිර්මාණය කරපු කෙනා. ඒතර මෙයා සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියාගේ ආභාසයේ එවැනි චිත්‍රවලට අලුත් අර්ථකථනයක් දීලා ඉන්දිය සහ ලාංකීය ඉන්දියාවේ සහ ලංකාවේ චිත්‍ර ආභාසයෙන් චිත්‍ර නිර්මාණය කරපු කෙනෙක් විදිහට තමයි අපි හඳුනගන්නේ. මෙන්න මේ විදිහට නූතන යුගයේ චිත්‍ර ශිල්පීන් සහ උන්ගේ නිර්මාණයන් යම් ප්‍රමාණයක සාරාංශයක් ලෙස අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම තිබුණා. ඊළඟට දරුවනේ විශේෂයෙන්ම දැන් අපි මේ කාලය තුල සාකච්ඡා කළේ බෞද්ධ කලා සම්ප්‍රදාය. ඒතර බෞද්ධ කලා සම්ප්‍රදාය ගැන කතා කරනකොට විශේෂයෙන්ම සෑම වසරකම අනිවාර්ය ප්‍රශ්නයක් බවට මේ බෞද්ධ කලාවෙන් අපිට එල්ල වෙලා තිබෙනවා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් විදියට. එතකොට එතනදී මේ පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න ඔබට අනිවාර්ය ලකුණු ලබා ගත හැකි. ඒ වගේම ඔබට කිසිම මන්දෝස්සාහයක් නැතිව සතුටින් ප්‍රශ්නයට පිළිතුරු ගොනු කර ගත හැකි තේමා විදියට තමයි මේ අදාළ හෙළ කලාවන් පිළිබඳව බෞද්ධ කලාවන් පිළිබඳව පාඩම් අපි හඳුනාගන්නේ නම් කරන්නේ. හොඳයි. එහෙමනම් අපි දරුව විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ නූතන චිත්‍ර බුදු පිළිම ඊළඟ චෛත්‍ය ඊළඟට මූර්ති කැටයම් මේ කියවන මේ බෞද්ධ කලාව හෙළ කලාවේ ප්‍රධානම අරමුණු. ඉතින් මේ හෙළ කලාවන් නිර්මාණය කිරීමේ අරමුණු ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම බෞද්ධ සාරධර්ම ජනතාව අතරට රැගෙන යාම ප්‍රධාන මාධ්‍යයක් කරගෙන තිනවා. දැන් ඒතර ජාතක කතා බොදු සිරිත් මේවා තුළ යම් පණිවිඩයක් සමාජයට දෙන්න. ඊළඟට බොදු ජන මනසට ධාර්මික විනෝදාස්වාදයක්. ඒතර බෞද්ධ තේමාව මුල් කරගෙන ජනතාවට යම් ප්‍රමාණයක විනෝදයක්. මොකද ඉස්සර චිත්‍රපට ඒ වගේම විවිධ නාට්‍ය ඒවා තිබුණේ නැහැ. එතන මිනිසුන් විනෝදාස්වාදී ධාර්මිකව යොදාගත්තේ මෙවැනි බෞද්ධ කලා නිර්මාණ තුළ. එතන එවැනි විනෝදාස්වාදය ධාර්මිකව. ඊළඟට හෙළ සංස්කෘතියේ ප්‍රෞඩත්වය. එතන අපේ අභිමානයේ සංස්කෘතියේ තිබෙන අභිමානය ලෝකෙට කියාපාන නිර්මාණ ලෙස මේවා අපිට හඳුනා ගන්න පුළුවන්. මේ වගේ අරමුණු. ඒත් එකම තමයි අපි වසර 2500 ඈත ඉතිහාසයක නුරුමගම් කියන ප්‍රෞඩ ජාතියක් කියන කාරණය. ලෝකයට කියාපන්න මේ කලා නිර්මාණ හේතු වෙනවා. ඒත් එක්කම තමයි දේශ විදේශ සංචාරක ආකර්ෂණයට ඊළඟට ඒ හරහා අපේ රට විදේශ විනිමය රැගෙන එන්නට මේ වාගේ විශේෂයෙන්ම අපේ රටේ හොඳ ආයෝජනයක් විදියට මේ හෙළ කලාව හඳුනාගෙන තිබෙනවා. එතකොට හෙළ කලාව කලාවේ අරමුණු විදියට අපිට මේවා ගොනු කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒත් එක්කම හෙළ කලාවන් මතු බරපුරට දායාද කිරීම අපේ වගකීමක් කරගන්න ඕනේ. එහෙම වුණාට පස්සේ තමයි මේවා අපි ඉගෙනගෙන විභාගයට සූදානම් වුණා වගේම මතු පරම්පරාවට මේවා රැකදීම යුතුයකමක් විදිහට සලකන්නේ. එහෙමනම් මේවා ජීවිතේට ලැබෙන හොඳ පාඩම් විදිහට අපේ දරුවෝ කරුණු හඳුනා ගන්නට ඕනේ. ඒ ආකාරයෙන් හඳුනාගෙන තමන්ගේ අදාළ ප්‍රදේශවල තියෙන පැරණි බෞද්ධ කලා නිර්මාණ සඳකඩ පහණ වෙන්න පුළුවන් මුරගල වෙන්න පුළුවන් එහෙම නැත්නම් බහිරව රූපයක් වෙන්න පුළුවන් බුදු පිළිමයක් වෙන්න පුළුවන් ස්තූපයක් වෙන්න පුළුවන් ගල් කණුවක් වෙන්න පුළුවන් කුමන හෝ මේ ඉපෙරණි කලා නිර්මාණයක් තිබුණොත් ඒවා ආරක්ෂා කරලා මතුබරට පරපුරට ඒ වාගේ පණිවිඩය ඒවා දායාද කරන්නට අදහසක් ඇති කර ගැනීමත් මෙවැනි පාඩම් අධ්‍යයනය කිරීමේ ප්‍රධානම අරමුණක් බවට පත් කර ගන්නට ඕනේ. හොඳයි එහෙමනම් දරුවනේ අද දවසේ අපි මේ ආකාරයට පාඩම නිමා කරමු. ඒ පාඩම නිමා කරන අතරතුරදී මම ඔබට ලබලා දෙන ප්‍රශ්නයක් මෙන්න මේ ප්‍රශ්නය සඳහා ඔබ අවධානය යොමු කරන්න. ඔබ අවධානය යොමු කරමින් ඔබට පුළුවන්කම තිබෙනවා මට ඒ ප්‍රශ්නයට පිළිතුර ලියලා මගේ WhatsApp ගිණුම සඳහා යොමු කරන්න. ඔබගේ පිළිතුර මම ඇගෙයිමට ලක් කරලා නැවත ඔබට කරුණු කියන්නම්. අඩුපාඩු ගන්න තිබුණොත් එහෙමයි. ඒ දේවල් ඔබට අවස්ථාව තිබෙනවා පිළිතුරක් නිර්මාණය කරලා මට එවන්න. පිළිතුරේ එවන්නට ඕන අංකය මම ඔබට කියන්නම්. WhatsApp අංකය 076යි 027යි 0622. නැවතත් 076යි 027යි 0622 කියන අංකයට ඔබට පුළුවන්කම තිබෙනවා ඔබගේ පිළිතුරු යොමු කරන්න. එතනදී විශේෂයෙන් මම ඔබට යොමු කරන ප්‍රශ්නේ තමයි හෙළ කලා සම්ප්‍රදායන්හි, මේක විවෘත ප්‍රශ්නයක්, හෙළ කලා සම්ප්‍රදායන්හි සුවිශේෂී ලක්ෂණ මතු කරමින් ස්තූපය හා ඒ ආශ්‍රිත කලා නිර්මාණ පිළිබඳ විමසීමක් කරන්න. එතකොට දැන් මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ හෙළ කලාව කියන එක පිළිබඳව පුංචි හැඳින්වීමක් කරන්න අපේ දරුවෝ. ඉන් පස්සේ අර 10 පන්තියේට අදාළ මූලිකම ඉගෙනීමක් තිබුණු ස්තූපය ඒ චෛත්‍ය ආකෘති ඒකේ කොටස් ටික මේවා පිළිබඳව ඒ ආශ්‍රයෙන් ඉන්නට පස්සේ චේතියකර සඳකඩ පහන මේවත් ආශ්‍රය කරගෙන යම් හැඳින්වීමක් ඒ කියන්නේ මෙවර මේ අවුරුද්දේ දිවාලගේ විභාගයේදී විශේෂයෙන් මේ චෛත්‍ය පිළිබඳව අවස්ථාවට යොමු වෙන්නට ඒ ප්‍රශ්නයකට යොමු වෙන්න තියෙන වැඩි ඉඩකඩක් තිබෙන නිසා තමයි මේ අවස්ථාව අපි මේ ප්‍රශ්نين ගොනු කළේ. හොඳයි. එහෙනම් ඒ සඳහා අවධානය යොමු කරමින් අද දවසේ අපි පාඩම මෙතන නිමා කරමු. එමනම් දරුවෝ ඔබ හැමතෙම තෙරුවන් සරණයි හැමෝම පරිස්සමින් ඉන්න කියා ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ පාඩම නිමා කරනවා. හැමෝටම ආයුබෝවන්.